ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11යි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ විශේෂයෙන් ආයෝජන ප්‍රවාද මණ්ඩලය ගැන කතා කරනකොට අපේ රටේ ආයෝජනයන් ගැන කතා කරනකොට මෙවර අයවැය ගැන විශේෂයෙන් කතා කරන්න ඕන. මෙවර අයවැය සුවිශේෂ අයවැය. ඒක රටට සුවිශේෂ වෙනා වගේම මට ඉතාම විශේෂ අයවැයක් බවට පත් වෙනවා. මොකද මෙවර අයවැයෙන් බිංගිරිය කර්මාන්ත නගරය සඳහා මුදල් වෙන් වෙලා තියෙනවා. අපි මීට මාස 7-8ක සිටන් මේ සඳහා කටයුතු කරමින් හිටියා. අක්කර 1250ක ඉඩම් ප්‍රමාණයක් මැනලා අද අවසන් කරලා තියෙනවා. මූලික භූමියේ වැඩ පටන් ගැනීමට අවශ්‍ය ජල සම්පත අපිට තියෙනවා. දවසට කියුබික් මීටර 1000ක් බිංගිරිය ජන යෝජනා ක්‍රමයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉඩම්වල කිසිදු පදිංචිකරුවෙක් නැහැ. සියලුම ඉඩම් රජයේ ඉඩම්. කිසිදු ගැටලුවකින් තොරව මම හිතන්නේ අපිට මාස ඉතාම කෙටි කාලයකින් අපි මීට දවස් 4කට ගිය සෙනසුරාදාත් මේ සම්බන්ධව සාකච්ඡාවක් තිබුණා අපේ නිලධාරීන් සමග. කිසිදු ගැටලුවක් නැහැ. අපිට ඉතාම කෙටි කාලයකින් මේ ඉඩම් අත්පත් කර ගැනීම සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කරන්න පුළුවන්. මම හිතන්නේ කළුතර කර්මාන්තපුරය ගැන කතා වෙනවා, වැලිගම කර්මාන්තපුරය ගැන කතා වෙනවා, හම්බන්තොට කර්මාන්තපුරය ගැන කතා වෙනවා. හැබැයි කොළඹින් මේ පිටට යාපනය දක්වා මේ අර්ධයටම තියෙන කර්මාන්තපුරය තියෙන්නේ මගේ බිංගිරි ආසනේ වීම ගැන මම තාම සතුටු වෙනවා. ඒ සම්බන්ධව ගරු අගමැතිතුමාට, ඒ වගේම මලික් සමරවික්‍රම අමැතිතුමාට, අපේ රාජ්‍ය අමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ නිලධාරීන්ට නිරන්තරයෙන් බිංගිරියත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන සියලු දෙනාටම මගේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් මේ ආර්ථික මොඩල් එක අපේ අගමැතිතුමාගේ බලගතු රටක් වැඩසටහන ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතුමා බිංගිරිය කර්මාන්ත කලාපයක් විදිහට සංවර්ධනය කරනකොට එතනින් මෙපිට අපේ නිරෝෂන් නැමැතිතුමාලාගේ දිස්ත්‍රික්කයේ ඉරණවිල සංචාර කලාපයක් විදිහට සංවර්ධනය කරන්න කටයුතු කරමින් යනවා. අක්කර 5000කට 500කට ආසන්න ප්‍රමාණයක් මේට කලින් ඇමරිකාන් වොයිස් ඔෆ් ඇමරිකා භූමිය ඉඩම් භූමිය අත්වත්තලා තිබුණු ප්‍රදේශය. ඒ නිසා මුළු රටටම ගැලපෙන, රටත් එක්ක එක්කවෙච්චි බද්ධ වෙච්චි කර්මාන්ත නගර වැඩසටහනක් රටේ ක්‍රියාත්මකව යනවා. සමහරු මේවා දිහා වැරදි කෝණයකින් බලනවා වෙනවා වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා 1978 කොළඹ ආර්ථික ක්‍රමය යටතේ ඒ පනත යටතේ ගෙනාපු ආයෝජන මණ්ඩලය තමයි අද කටයුතු කරමින් යන්නේ. දැන් අපේ නලින්ද ජයතිස්ස මහත්මයාලා නොඑක් නොඑක් චෝදනා නිලධාරීන්ගේ චෝදනා කරමින් හිටියා. හැබැයි අපි දන්නවා එහෙම චෝදනා කරන අපේ නලින්ද ජයතිස්ස මහත්මයාලා මේ BOI එක තවදුරටත් ශක්තිමත් කරන්න, ඊට වඩා බලගත් ආයතනයක් බවට පත් කරන්න කටයුතු කරමින් යද්දී ඒවටත් විරුද්ධ වෙන කටයුතු ඉන්නවා, පිරිස් ඉන්නවා. විශේෂයෙන් ඒජන්සි ෆෝ ද ඩිවලොප්මන්ට් කියන එක ආයතනයක් හදලා මේ හැම අවසරයක්, ඒ වගේම අනෙකුත් මේ ආයෝජකයන්ට අවශ්‍ය කටයුතු එක වහලක් යට එක මේසෙක ඉඳන් කරන්න අවශ්‍ය බලගත් ආයතනයක් පිහිටවන්න කටයුතු කරද්දී පහුගිය කාලේ මේ කැමතිවරයෙක් සුපර්මෑන් කෙනෙක් කරන්න යනවා කියලා චෝදනා කරලා තිබුණා. එහෙම කරන අය අනිත් පැත්තෙන් කතා කරනවා BOI එක තියෙන අඩුපාඩු. ඒ BOI එකේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩු හඳුනගෙන ආයෝජකෙක්ව ඉක්මනින්ම ඒ ආයෝජනය සඳහා භූමියේ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් තත්ත්වයට පත්කරන අවශ්‍ය BOI එකට මේ වෙලාවේ තියෙන නෛතික ගැටලු තියෙනවා. ඒ ගැටලු निराකරණය කරගන්න තමයි අපි මෙහෙම ආයතනයක් හදන්න ඕන කියන ස්ථාවරයේ හිටියේ. ඒ නිසා එක පැත්තකින් චෝදනා කරන ගමන් අපි ප්‍රමාදයි, අපේ ආයතන මන්දගාමී කියන ගමන් ඊට වඩා ශීඝ්‍රගාමී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යදී ඒකටත් අකුල් වෙනවා. මේක තමයි අපේ දේශපාලනේ මෙච්චර කාලයක් දැක්ක අපි නරක පැත්ත. ඒ නිසා ඒක නවත්ක් කරන්න ඕන. අද ඇත්තටම අපි ඊටාම සුබදායිව දකින්න බියෝ එකදී. විශේෂයෙන් අපේ ඇමතිතුමා මලික් සමරවික්‍රම ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා, අපේ සභාපතිතුමා, ඒ වගේම අනෙකුත් නිලධාරී වෙනදට වඩා ඊටාම උනන්දුවකින් කටයුතු කරනවා. තව අඩුපාඩු ඇති. සමහර නිලධාරීක දෙන්නගේ ගැටලු ඇති. හැබැයි සමස්ත නිලධාරී පද්ධතියටම එක්කෙනෙක් දෙන්නෙක් පිට තියලා තලන්න උත්සාහ කරනවා නම් ඒක අපි අනුමත කරන්නේ නැහැ. අපි දන්නවා ඊටාම හොඳ කැපවීමෙන් වැඩ කරන පිරිසක් තමයි බහුතරයක් ඉන්නේ. ඒ නිසා ඒ අයට අපි අපේ සහයෝගය දෙන්න ඕන. අපි අයට උදව් කරන්න, ඒවා අගයන්න ඕන කියන එක තමයි මගේ මතය. දැන් අද මේ ආර්ථික වැඩසටහන ක්‍රියාත්මක කරන මහා මොලකරු වෙන කවුරුත් නෙමෙයි අපි අගමැතිතුමා. දැන් අද අගමැතිතුමාට උදේ පාන්දර යන්න වුණා මහා බැංකු බැඳුම් කර ජනාධිපති කොමිසමට. දැන් මට උදේ මතක් වුණා, මොකද අපි ගියා අපේ සඳි සමරතුමා සමරසිංහ මන්ත්‍රීතුමාගේ, අපේ ආශෝවාංශි මන්ත්‍රීතුමාගේ, අපි සියලු දෙනාම ගියා මට එදනදී මතක් වුණේ අගමැතිතුමා ඒ අර ප්‍රශ්න අහපු කූඩුවට නැගලා අහපුවාම ඉස්සලාම ඒක සභාපතිවරයා කිව්වා ඔබතුමාට පුටුවක් ඕනද කියලා. අගමැතිතුමා පුටුවක් ඕනේ නැහැ කිව්වා. ඔබතුමා හිටගෙන අගමැතිවරයෙක් විදියට නෙමෙයි ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් පුරවැසියෙක් විදියට තුමා ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඒ වගේම මට තව මතක් වෙච්ච කාරණයක් තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන දුන්නු විදිහට හිටපු ජනාධිපතිතුමා වගේ කෙනෙක් මේ කූඩුවේ හිටියා නම් මොකක් කරයිද කියලා මට සිහි වුණා. මට හිතුණා මොකුත් නෙමෙයි අපේ හාමුදුරනේ මම තමයි මේ රට බේරගත්තු නායකයා. මොනවද මේ මගෙන් අහන ප්‍රශ්න? ඔන්න ඔය විදිහට ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එක වෙනුවට ඔය වගේ හැමදාම කියන රට බේරගත්තු නායකයා කියලා එහෙම නැත්නම් බුද්ධාගම මෙතෙන්ට සම්බන්ධ කරලා සිංහල ජාතිය සම්බන්ධ කරලා සාටකේ පටලෝගන එතනින් බේරෙන්න උත්සාහ කරයි. අගමැතිතුමා බොහොම පැහැදිලිව තමන්ගේ මතය එතන ඉදිරිපත් කරා. ඒ වගේ මෙතන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇහුවා මේ පාර්ලිමේන්තුවේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධව පැහැදිලි කර ගැනීමක් ඇහුවා. එතුමා බොහොම පැහැදිලි උත්තරයක් දෙන ගමන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇහුවා දැන් ඔබතුමාලා මේ කාරණයට මේ වගේ මැදිහත් වෙනවා වගේම මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා සම්බන්ධව තියෙන ලිපිකනුත් දැන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒකේ තත්ත්වය මොකද්ද කියන එකත් ඇහුවා. ඒකට මොකද්ද කරන්න කියන එකත් ඇහුවා. ඉතින් අන්න ඒ වගේ බොහොම බිය එඩිතරව තමන් අද ඉදිරිපත් වෙලා තමන්ගේ නිර්ගෝදෝෂී භාවය පෙන්වන. අනිත් කාරණේ තමයි පහුගිය කාලේ අපි දැක්කනේ අධිකරණයේ ඉදිරියට සමහරව කැඳෙව්වාම අර එක මහත්වෙකුට පොලක කෑවා. පොලක කෑවා කියලා අධිකරණයට කියන්නේ. තව එක්කෙනෙකුට මේ මට මතක විදිහට මොකක් හරි ලෙඩක් හැදිලා මේ බඩේ අමාරුවක්ද කොහෙද හැදිලා අධිකරණය මගේ ඇරියා. තවත් කට්ටියක් තමන්ගේ වැරදි වහගන්න තමන්ගේ ආච්චි අම්මලව ඉස්සරහට දැම්මා. ආච්චිගේ මණික් මල්ල දේසි ආච්චිගේ මණික් මල්ල කියලා නීතියෙන් ගැලවෙන්න තමන්ගේ මේ අර වලපෑයි ගොඩපෑයි තියෙන ආච්චි අම්මවත් ඉස්සරහට දැම්මා. අපේ අගමැතිතුමා කාවත් ඉස්සරහට දැම්මේ නැහැ. තමන් ඉදිරියට ගිහිල්ලා මේ සම්බන්ධව දෙන්න තියෙන කට උත්තර දුන්නා. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ අපි හදපු රටේ අපේ අගමැතිතුමා අද කොමිෂම ඉස්සරහට ගිහිල්ලා මේ විදියට උත්තර දී අපිට ලොකු ආඩම්බරයක් ඇති වුණා. මේ මන්ත්‍රීවරු ඇමතිවරු සියලු දෙනා මෙතෙන්ට ගියා. අපිට සතුටක් හිතුණා. අපි මෙහෙම රටක් නේ හදුවේ කියලා. ඉස්සර අපිට මතකයි තංගල්ලේ අර විදේශ කාන්තාව දූෂණය කරලා ඝාතනය කරපු වෙලාවේ. අඩමුගාරේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරුත් නීති ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ප්‍රාදේශ සභාවේ සභාපතිත් රකින්න රටේ විධායකයේ කටයුතු කරුවා. රටේ විධායකයේ කටයුතු කරුවා. එහෙම නීතිය වල්ලා දුන්න සමයක් පසු කරගෙන තමයි ජනවාරි 8 වෙනිදා මේ රටේ අපි අලුත් රටක් විදියට බිහි කරලා තියෙන්නේ. ඒ රටේ අද අගමැතිවරයාට වෙනත් ඕන කෙනෙකුට නීති ඉදිරියට ගේන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වගේම අපි කියනවා මේ ප්‍රයත්නය ගැනත් මේ ප්‍රයත්නයේ කොච්චර මඩ ගහන්න ඇදුවත් අවුරුදු 40ක පිරිසුදු දේශපාලනඥයක් කරපු මිස්ටර් ක්ලීන් කියලා මුළු රටේම දකුණු ආසියාවේ හඳුන්වපු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කියන මඩ ගහන්න උත්සාහ කරනවා නේ යම් කෙනෙක්. ඒක අර නිව්ටන්ගේ නියමයට අනුව ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මඩ ගහන්න යන අයටම තමයි අනිත් පැත්තට වදින්නේ. මොකද ඔය මඩ ගහන්න යන ගොඩක් අයගේ දේවල් අපි දන්නවා. මඩ ගහන්න උත්සාහ කරන අයගේ දේවල් ඉදිරියේදී හෙළිවෙන්න පුළුවන්. පෞගේ කාලේ හොරගම් කරපු අය ඉන්නවා මේ මඩ ගහන්න යන පිටිපස්සේ. ඒ නිසා පැහැදිලිවම කියනවා ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මඩ ගහන්න උත්සාහ කරනවා නම් ඒවා අනිත් පැත්තට මේ ආත්මයේදීම පරිසම් දෙන්න මේ සභාව ඇතුළතදී මේ යුගයේදීම හෙළිදරව් වෙන තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා එතුමා අද කරපු ඒ ප්‍රකාශ එතුමා දුන්නු උත්තර දිහා බලපුවාම එතුමාගේ දැනුම පිළිබඳව මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව එතනටම නිලධාරි කල්පනා කරන්න ඇති මෙතුමා දන්න හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව එතුමාගේ තියෙන දැනුම බුද්ධිය එහෙම නායකයෝ තමයි රට අවශ්‍යලා තියෙන. එහෙම නැතුව තමන්ගේ පපුවට තට්ටුව දාගෙන ජාතිවාදයේ ආගම්වාදයේ පතුරවගෙන රට කරන නායකයෝ නෙමෙයි අපිට ඕනේ. දැනුමෙන් බුද්ධියෙන් වැඩ කරන නායකයෝ අපිට ඕනලා තියෙන. එහෙම නායකයෙක් තමයි අපි බිහි කරලා තියෙන්නේ. එහෙම නායකයෙක් තමයි අපි අගමැතිවරයා විදියට පත් කරගෙන තියෙන්නේ. එනිසා අපිට සතුටු වෙන්න පුළුවන් අද දිනේ විශේෂයෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂම් සභාවට ගිහිල්ලා ගරු අගමැතිතුමා කරපු ඒ පැහැදිලි කිරීම. මොකද එතුමා එතෙන්ට ගියේ එතුමා ඉල්ලලා මං කිව්වා එතුමා කිව්වා මට අවස්ථාව දෙන්න මම ගිහිල්ලා මේ සම්බන්ධව එතුමාගේ ස්ථාවරය එතුමාගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න දෙන්න අවස්ථාව උදා කරලා දෙන්නම් කියන කාරණේ. ඒ නිසා මං හිතනවා අද දිනේ අපේ රටේ ජනතාවගේ ඇස් නැවතවතාවක් අරුණ කියන එක මට කියන්න පුළුවන්.
නැවතවතාව විනාඩි දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඇස් අරුණ කියන එක කියන්න පුළුවන්. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුවට පයින් ගහලා ඉක්මනට බලය ගන්න හදන අයට අද හොඳ උත්තරයක් ලැබුණේ. එනිසා මම කියනවා මේ ආණ්ඩුව මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් මිසක් නැවත අවුරුදු 10ක් මේ රට ආපස්සට ඇදලා දාපු හොරුන්ට බලයට එන්න කටයුතු කරන ආණ්ඩුවක් නෙමෙයි. ඒ වගේම අපි කියනවා දැන් පහුගිය කාලේ වෙච්ච දේවල් තාම පස්සෙන් තියෙන්නේ. දැන් මේ පහුගිය ටිකේ වැඩියෙන්ම කතා වුණේ දුරකථන සංවාද ගැන. හැබැයි මේ දුරකථන සංවාදවල තොරතුරු තාම ඉක්මනින් ආවා එළියට. හැබැයි අර තාජ්ජුන් ඝාතනයට සම්බන්ධ අරලියගහ මන්දිරෙන් ආපු දුරකථන ඇමතුම් 80කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තොරතුරු තාම ලැබලා දීලා නැහැ. ඉතින් ඒව පස්සෙත් කවුද මේවා රකින්න කියන බරපතල ගැටලුව අපිට තියෙනවා. ඒ වගේම අපිට තියෙන තවත් කාරණා තියෙනවා, තවත් නඩු තියෙනවා, තවත් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවත් මේ වගේම ඉක්මන් වෙන්න ඕන. මේට වඩා දූෂණ හොරකම් වෙච්ච දේවල් අප රටේ තියෙනවා. ඒවට විරුද්ධව කොමිෂන් සභා පත් වෙන්න ඕන. මහා දෙයක් නෙමෙයි, මහා බැංකුව තුලම අපේ අර කඩා වැටුණු යුරෝපා රට ග්‍රීසියේ ගිහිල්ලා ග්‍රීසියේ බොන්ඩ් ගත්තා. ඒවට මොකද උනේ කියන එක හොයලා බලන්න. ඒ වගේම අද මේ රට තුල සමාජගත කරන්න උත්සාහ කරනවා. මේක තමයි ලොකුම හොරකම කියලා. තාම හොරකමක් ඔප්පු වෙලත් නැහැ. ඒක තමයි මේ ලෝකෙ තිබුණු රටේම තිබුණු ආසියාවේ තිබුණු ලොකුම හොරකම කියලා. රුපියල් බිලියන 10ක බොන්ඩ් මිලදී ගැනීමකින් රුපියල් බිලියන 1000ක් එහෙම නැත්නම් ට්‍රිලියනයක් පාඩු නැයි කියලා සමහරු කියනවා. එහෙම වෙන්න පුළුවන්ද? රුපියල් ට්‍රිලියනයක් පාඩු වෙන්න නම් එක අවුරුද්දක පොලිය 100%33ක් වෙන්න ඕන. 100ට මේක බිඳු දන්නේ නැද්ද, ගණන් දන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක්. 100ට 333ක් පොලියක් අමතර පොලියක් ගෙවුවොත් තමයි රුපියල් ට්‍රිලියනක් පාඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේවා සමහරු ලොකුවට මේ ජනතාවට අපේ රටේ ජනතාවට බොන්ඩ් කිව්වම තේරෙන්නේ නැහැ. මේක තමයි ලොකුම හොරකම කියලා ලොකුවට පෙන්වන්න හදනවා. හැබැයි හොරකමක් වුණා නම් රුපියල් 10ක් හොරකමක්, රුපියල් ට්‍රිලියනක් හොරකමක්. ඒක අපි එක්සත් ජාතික පක්ෂය ඉදිරි පිළිගන්න. ඒ නිසා හොරකමක් වුණා නම් ඒක දඬුවම් දෙන්න ඕන, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. හැබැයි මේක ලොකුම හොරකමයි කියන අය මේට වඩා ලොකු හොරකම් කරලා තියෙනවා.
මේක හොරසාන කරන්න කරමු
දන්නේ නැහැ. හැබැයි මේක හොරකම ලොකුම හොරකමයි කියන අය මේට වඩා හොරකම් කරපු අය නිසා අපි ඉදිරියේදී අපිට තියෙනවා කියන්න කාරණා. ඒ ලොකුම හොරකම් කියපු අයට හොරකම් වල සයිස් අපි කියලා දෙන්න කියනකත් මතක් කරමින් විශේෂයෙන්ම අපේ මලික් සමරවිකරමතුමාට, සුජීව සේසිංහ මන්තුමාට, රාජ්‍ය අමතුමාට ස්තුතිවන්ත වෙමින් නැවත වතාවක් මගේ ආසනයේ බිංගිරි ආසනයේ දැවැන්ත සංවර්ධනයක් ගෙනීමේ දැවැන්ත යෝජනා ක්‍රමයක් ගෙනීමට උදව් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත. ගොඩක් වෙලාවට අපි ලබන මාසේ මේ වැඩේ පටන් ගන්නවා. අපි භූමියේ කටයුතු ඒ සඳහාත් අපේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය ගැන මගේ ස්තුතිය පුද කරමින් මම නැවත ඔබතුමාට
බොහොම ස්තුතියි. ගරු ශිෂ්‍ර ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි.
මුලාස්නේකර සභාපතිතුමනි, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ඉතාම වැදගත් අමාත්‍යාංශ ගණනාවක් සාකච්ඡා කරන මේ මොහොතේ හිට එක්වීම ලැබීම සතුටක්. විශේෂම අපේ රටේ අධිකරණය දේශපාලනයෙන් වියුක්තව, දේශපාලනයෙන් ඈත්ව ස්වාධීනව පවත්වා ගැනීම පිළිබඳ ජනතා අභිලාෂයන් රාශියක් තිබ්බා. පහුගිය ජනවාරි 8 වෙනිදා මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිවිල් සමාජය තුළ ඇති වුණා. ඒත් අද ඒ සියල්ල විහිළුවක් බවට පත් කරමින් පාර්ලිමේන්තුව තුළ, අධිකරණ අමාත්‍යාංශ තුළ, නීතිපති දෙපාර්තමේන්තුව තුළ විනිශ්චයකාරවරු සමග සාකච්ඡා කළ යුතු ප්‍රශ්න, දේශපාලන පක්ෂවල පක්ෂ කාර්යාලවල සාකච්ඡා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ දූෂණ වංචා දඩුවම් පමාවට එජාපයෙන් දැරි කනස්සල්ල කොහෙද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉදිරිපත් කරන යෝජනා සෑම දූෂණ විරෝධී මහාධිකරණයේ සඳහාම විනිශ්චයකාරවරුන් තිදෙනෙකු පත් කිරීම මේ යෝජනා කවුද මේ විශේෂඥ කොමිටුවක්ද? අග්‍ර විනිශ්චයකාරතුමාද? විනිශ්චයකාරවරුද? නීතිපති දෙපාර්තමේන්තුවද? ප්‍රතිපත්ති සම්පාදකයෝද? නෑ, දේශපාලන පක්ෂයක පක්ෂ කාර්යාලයේ නීතිපතිතුමා ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අවවාද අනුශාසනා කරනවා නඩු කටයුතු ඉක්මන් කිරීම පිළිබඳව. මම හිතන්නේ නීතිපතිවරයා එහි නොයා යුතුයි. ඔහු වගේ තරත්තේ එතුමා නොයා යුතුයි එවැනි පක්ෂ කාර්යාලයක සාකච්ඡාවකට. දැන් ඔවුන්ගේ අවවාද අහන්න වෙලා තමයි අධිකරණ ශේෂ්ඨ නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙන්නේ. පසුගිය දවසල අපි දැක්කා මේ
ගරු තාතාත කෝර ඇමතුමේ
ගරු මන්ත්‍රීතුමා කියපු කාරණය සම්බන්ධයෙන් විනාඩියක් මට
ඒ විනාඩි දෙන්න ගරු ඇමතුමේ බොහොම කෙටි වෙලාවක්
ඒක මගෙන් මේ විනාඩිය දෙනවා මම මේ සම්පූර්ණයෙන්ම මේ කතාව ප්‍රතික්ෂේප කරනවා මේ කවුරු හරි අනවශ්‍ය ප්‍රසිද්ධියක් තකාගෙන බොරු අසත්‍ය ප්‍රකාශයක්
සභාගත කරනවා ලංකාදීප අපතේ
මොකද මේ ගිය මාසේ 7 වෙනිදා තමයි විශේෂ අධිකරණ තුන පිහිටවන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා 9 වෙනිදා අයවැයෙන් ගරු මංගල සමරවීර ඇමැතිතුමා ඒ සඳහා මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. අනිත් එක ඔය කියන විදියට කවුරු කොයි විදියට කිව්වත් කිසිම දවසක නීතිපති තනතුර හැල්ලු කරන්න එතුමව වෙන කොහෙ කිසිම තැනකට මොනම හේතුවකට පක්ෂ කාර්යාලයකට හෝ අඩුම තරමේ විෂයභාර ඇමතිවරයා හැටියට මගේ නිවසටවත් අපි කොහෙවත් හම්බෙලා නැහැ. අපි බොහොම පැහැදිලිව මම කියනවා මේ වගේ ඔය පත්තරවල මොන ප්‍රසිද්ධියකට සකා කවුරු කිව්වද කියන්නත් මම දන්නේ නැහැ. කිව්ව කෙනා ආණ්ඩු පක්ෂේ වුණත් විරුද්ධ පක්ෂේ වුණත් සම්පූර්ණයෙන් මම මේ කතාව හෙලා දකිනවා. ඒක අසත්‍ය ප්‍රකාශයක්.
සභාගත කරනවා ගරු ඇමතිතුමීට මට පිළිතුරු දෙන්න වෙලාවක් නැහැ. මේකේ කතා කරපු අය ගැන විස්තර තියෙනවා. 2017 නොවැම්බර් මාස 16 වෙනි බාස්න ලංකාදීප පුවත්පත මම සභාගත කරනවා. ඇමතිතුමීට මේක කියව ගන්න. ඉතින් ඒ නිසා අපි දන්නවා නඩු කටයුතු සම්බන්ධයෙනුත් චූදිතයන් නිදහස් කිරීම සම්බන්ධයෙනුත් පසුගිය දවස් කීපයේ ගරු රංජන රාමනායක මැතිතුමා ඇතුළු ගරු ඇමතිවරු නිර්දේ ලෙස අපේ විනිශ්චයකාරවරුත් නීතිපති දෙපාර්තමේන්තුවත් නීතිඥවරුත් බරපතල ලෙස හැල්ලුව ලක් කළා. මම ഇതുමට උත්තර දෙන්න යන්නේ නැහැ. මම ඒදා උත්තර දුන්නා. නමුත් අපි දන්නවා විනිශ්චයකාරතුමෙකු උත්සාහ කරන්නේ යම්කිසි වැරදි චෝදනා ලබලා තියෙන නිවර්දිකරුවෙක් නිර්දෝෂී තනත්තෙක් වැරදිකරුවොත් වෙනොත් එහෙම වැරදිකරුවේ බවට පත් වුණොත් එහෙම ඒ පුද්ගලයාට බරපතල අගතිය සිද්ධ වෙන්නේ. ඒ නිසා වැරදිකරුව නිදහස් වෙන අවස්ථා තියෙනවා. විනිශ්චයකාරවරු උත්සාහ කරනවා නිවර්දිකරුවෝ වැරදිකරුවෙක් වුණොත් මොකද්ද ඇතිවන තත්ත්වය? ඒ අගතිය. ඒ නිසා විනිශ්චයකාරවරු නිතරම පූර්ණිකමනවල කටයුතු කරන්නේ ඒ පදනමත් මත. ඒ නිසා අද විනිශ්චකාරවරුන්ව අධිකරණයව හැල්ලුවට ලක් කරන අපහසයේ ලක් කරන යුගයා බවට පත් වෙලා තියෙනවා තම තමුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. ඒ නිසා මම දන්නේ ඒවට අනුගත වෙලාද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහා අපි දන්නවා මේ වෙන විට මූලික අයිතිවාසිකම් නඩු දෙකක් යනවා. FCID මූල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳව දැන් අවුරුදු දෙකක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මූලික අයිතිවාසිකම් නඩුවක් ඉදිරිපත් කළා තියෙනවා. තීන්දුව නැහැ. ඒ මූල්‍ය අපරාධ කොට්ටාසයේ නීතිමය වළංගුභාවය පිළිබඳව ඇල්ලේ ගුණවංශ නායක හමුදුරුවත් මහාචාර්ය කාළුපොන්සේකාත් අභියාචනාධිකරණ නඩු පවරලා තියෙනවා. ඒවට උත්තර නැහැ. හැබැයි එම පනත මූල්‍ය අපරාධ කොට්ටාසයේ යටතේ අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, හිරබාරයට ගැනීම, පලි ගැනීම ගැළපෙන වචනේ ඒකයි. ඒවා එලෙසින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ප්‍රශ්න තියෙන්නේ අපේ රටේ කඩගාටුව අප පිළිබඳ නීතිය අපි දන්නවා. අද හිරබාරයට දඩුවමක් වශයෙන් තමයි අප නොදී තබාගෙන යන්නේ. දඩුවමක් වශයෙන් අප නොදී තියාගෙන යනවා. බුද්ධ්‍යාංශ නිලධාරීන් දීර්ඝ කාලයක් වසරක් පෙලක් නිලධාරීන් වසර එක මම දීර්ඝ කාලයක් මේ කරුණ මේ ගරු සභාවේ අවධානය ලක් කරලා තියෙනවා. අදත් සුමිත් රණසිංහ බුද්ධ්‍යාස නිලධාරියා මාස 8ක් එතුමගේ නැන්දනිය දිවි නසා ගන්නවා. ඒ නිසා අද දඩුවමක් වශයෙන් අප නොදී සිරභාරයේ පවත්ත ගන්න අද උත්සාහ කරනවා අධිකරණ ක්‍රියාවලියේදී ඒක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හැබැයි ප්‍රශ්න වෙන්නේ දැන් සාකච්ඡාව ලක් වුණා බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රථම වතාවට කියනවා බැඳුම් කර කෝප් කමිටු පළමු වාර්තාව නිකුත් කරන එක නවත්තන්න තමයි වග උත්තර කරු එළි වෙන එක නවත්තන්න තමයි අපේ පාර්ලිමේන්තුව 2015 වර්ෂයේ විසිරුව හැරිය කියලා කියනවා. ඉතින් දැන් ඒ කටයුතු වලට අවශ්‍ය නීතිමය මැදිහත් වීම කවරාකාරද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. කර මූලාසනයේ සභාපතිතුමනේ අපි දන්නවා අද මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පවරන නඩු මේ නඩු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා අයවැය විවාදයේදී දේශපාලන මතයක් වශයෙන් රටේ පරිපාලන අදාළ ව්‍යවස්ථා දායකයේ ප්‍රධානීන් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් කරුණු ඉදිරිපත් කරපු ඒවා අද දඩුවම් වශයෙන් මුදල්ලා භාවිතය කියලා නඩු දමනවා. දැන් ප්‍රශ්න වෙන්නේ හෙට අනිද්දාට තව අවුරුදු 15ක් ගිහිල්ලා හරි මේ මුදල්ලා භාවිතා කළයි කියලා බොරුවට නඩු දාන නිලධාරීන්ට නීතිය අවභාවිතා කළා කියලා නඩු පැවරුවොත් ඒක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගන්නවා. රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව ගන්නවා. ඒ ප්‍රතිපත්තිමය තීන්දුවට විරුද්ධව පලිගැනීම වෛරය පදනම් කරගෙන යාන්ත්‍රණයක් විසින් මේ කටයුතු සිද්ධ කරනවා. අද මේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයි විදේශ ආයෝජන සහ ප්‍රවර්ධන අමාත්‍යාංශය. අපේ රටේ මේක සම්බන්ධ වෙලා ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයත් එක්ක අපේ රටේ විදේශ ආයෝජන නැතිකරන්න අධිකරණ අමාත්‍යාංශයේ නීතිපද දෙපාර්තමේන්තුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ කට්ටිය සම්බන්ධයි. මේ රටේ ආයෝජනය කරපු දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් මූල්‍ය අපරාධ කොට්ටාසයට ගෙනල්ලා ප්‍රශ්න කළාද?
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
මේ රටේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් 350කට වඩා වැඩි පිරිසක් මෙවැනි වදබන්ධයන්ට සහ ප්‍රශ්න කිරීම වලට ලක් වෙනවා. ව්‍යාපාරිකයෙයිද ආයෝජන කරයිද පරිපාලන නිලධාරීන් නිශ්චිත තීන්දුව ගනීද ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනීද කොන්ද පණ තියාගෙන වැඩ කරයිද? වැඩ කරන්නේ නැහැ. අත්තර ඉරනම මේක නම් අවංකව වැඩ කරපු ජනාධිපති ලේකම්වරයාගේ සිට ජනාධිපති ලේකම්වරයාගේ සිට රාජ්‍ය නිලධාරීන්ට අත්තර ඉරනම මේ නම් මේ වගේ රටක වැඩ කරනවට වඩා හොඳයි. තමුන්ගේ පාඩුවේ ෂෝක් එකේ ඉන්නවා කියලා හිතන එක. ඒ නිසා ආණ්ඩු උත්සාහ කරනවා නම් මේ රටේ ජනතාව මෙතෙක් කලක් භුක්ති විඳ මේ අයවැය ලේඛන යෝජනා කරලා තියෙන කම්කරු ඓතිහාසිකයන් කම්කරු පත්‍යාප්ති සාපු කම් පනත මෙවැනි පනත ගණනාවක් අහෝසි කරන්න ආණ්ඩුව යෝජනා කරලා තියෙන මේ අයවැය ලේඛනේ. ඒ නිසා අපේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මීට වඩා ගැඹුරින් දකින්න ඕනේ. ඔය සුන්දර කාරණාවලින් අපිට විදේශ ආයෝජන ගෙන්නන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අද වැඩ කරන ජනතාව සතු අයිතිය කියන්නේ මූලික අයිතිවාසිකමක්, ඒක මානව අයිතිවාසිකමක් බවට පත් වෙලා තියෙන්නේ. මානව අයිතිවාසිකමක්. ඒ නිසා ඒවා බිඳහෙලන්න, ඒවා බිඳහෙලලා නීති පනවන්න කිසිම කෙනෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි විශ්වාස කරන ඒ වගේම මම කියන්න ඕන ඉතාම වැදගත් කාරණා තමයි ගරු සභාපතිතුමනි, ඒ තමයි අපේ රටේ මේ මෑත කාලේ මහේස්ත්‍රාත් අධිකරණවලට මහා අධිකරණවලට වඩා වැඩි වශයෙන් යොමු වන්නේ මත්ුඩු භාවිතය සම්බන්ධ වැරදි. බොහෝ තරුණ පිරිසක් අපේ සමාජයේ මහ ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. අධිකරණය අද කරන්නේ දඩ ගහන එක, හිරේ දාන එක, දඩ ගහන ගෙවා ගන්න බැරි මනුස්සයව. ඒ නිසා දීර්ඝකාලීනව අප නොලබමින් මද්දවුවේ ජාවාරම් කිරීමේ පදනම් මත පොලිසිය තරුණයන්ව බරපතල් ලෙස රඳවා තබා ගැනීම කරනවා. අධිකරණ උසාවි හිරකූඩු අද පිරලා තියෙන්නේ මේ තරුණයන්ගෙන්. ඒ නිසා අධිකරණ අමාත්‍යාංශ විදියට නිශ්චිත මේ තරුණයන්ව පුනරුත්ථාපනය කරන වැඩසටහනකට යොමු වෙලා තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා මේ අහිංසක තරුණයෝ උන්ට ඕනේ මේ වැරද්දෙන් ගැලවෙන්න. ඒ නිසා රජයක් විදියට අපි මාර්ගෝපදේශ ගතිය සපයන්න ඕනේ. ඒ නිසා උන් පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙලකට අපි රටක් වශයෙන් එකතු වීම කියමින් අපි නේද වෙන ස්තුති.
බොහොම ස්තුති. ගරු සුජීව සේනසිංහ ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 18යි.
බොහොම ස්තුති සභාපතිතුමනි. ප්‍රථමයෙන් මම හිතන්නේ අපේ ඔබ මන්තුමාගේ නම බලන්න. ඊට කලින් කතා අපි මලික් මලිත් මන්තුමා සම්බන්ධයෙන් මම හිතන්නේ එතුමා අභූත චෝදනාවකයක් කරා මිල්ලනිය සහ මිල්ලෑව ප්‍රදේශයේ කාර්මික වෙළඳ කලාපය සම්බන්ධයෙන්. එහිදී ආර්ථික කමිටුවට ඒ වගේම කැබිනට්ටුවට එකවරක් මේ සියලු කටයුතු නීත්‍යානුකූලව කරලා මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මම හිතන්නේ විශාල පිම්මක් සභාපතිතුමනි. අපි අවුරුදු 20කට කලින් කරන්න තිබූ දේ අපි දැන් මේ අවස්ථාවේදී කරන්න තීන්දුව කළා තියෙනවා. එහිදී විශේෂයෙන්ම අක්කර 400ක් අක්කර 1000ක් අපෙන් ඉල්ලලා තියෙනවා. ජපානයේ කර්මාන්ත ගෙදරට අවශ්‍ය විදුලි උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා පළමුවෙනි අධීර වශයෙන් අක්කර 400ක් අපි අඳුරගෙන තියෙනවා. මිල්ලෙනිය 250කුත් ඒ වගේම මිල්ලෑව ප්‍රදේශයේ 150කුත්. එහිදී සභාපතිතුමනි අපි එතුමා කිව්වා කන්දක් කියලා, ඒකත් අමූලික බොරුවක්. තනිතලාවක් ඒ ප්‍රදේශය අජිත් මන්තුමාගේ ආසනේ, එතුමාත් ඉන්නේ ආසනේ. මම හිතන එතන තියෙන පෞද්ගලික ආරවුලක් තියෙන, මම හිතන ඒ සම්බන්ධයෙන් අපි එතුමාත් එක්ක වෙනම සාකච්ඡා කළ යුතුයි. එහිදී විශේෂයෙන් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට පන්සලේ එක රැස්වීමක්, අනිත් රැස්වීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ කාර්යාලයේ සියලුම ජනතාව ගෙන්නලා පැහැදිලි කිරීම කරලා ගෙවල් අයිමි වන පිරිසට ඉන්නවට වැඩිය හොඳ ගෙදරක් ලබා දෙන බවට පොරොන්දු වෙමින්, ඒ වගේම අපි රබර් වත්තේ කපන හැම ගහකටම ගස් 10ක් අපි හිටවනවා කියන ඒ පොරොන්දුවත් දෙමින් විශේෂ කලාපයක් අක්කර 4-5ක තියෙනවා. මම හිතන්නේ කලින් ලැබුණු පරීක්ෂණ සඳහා තිබෙන රබර් වගාවක් ඒක අපි ඉතුරු කරලා පරිසරය සුරක්ෂිත කරලා මේ සියලු දේවල් කරලා රැකියා දස දහසක් ඉදිරි අනාගතයේ බිහි කරන්න අපි ඇඟලුම් කර්මාන්තය පටන් ගන්න කොටත් සභාපතිතුමනි ඔහොමයි කිව්වේ. මහවැලිය පටන් ගන්න කොටත් අපි ඔහොමයි කිව්වේ. කන්දලම ගොඩනගන කොටත් මෙහෙමයි කිව්වේ. අපි ඇම්බියුලන්ස් එක ගේන කොටත් මෙහෙමයි කිව්වේ. මේ රට විනාශ වෙනවා, ඇම්බියුලන්ස් අපේ සියලුම ව්‍යාපාර නැති වෙනවා, ඩ්‍රයිවර් ලයින් ඉන්දියාවෙන්. අද ගමේ ඇම්බියුලන්ස් එකක් ඕනනකොට අපේ ඇම්බියුලන්ස් එකට කතා කරන්න. නොමිලේ ඇම්බියුලන්ස් ගන්න පුළුවන් අද දුප්පත් ජනතාවටත් ඒ අපි අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ අපි ගෝලීකරණය වෙන අවස්ථාවේදී අපේ බඩු යන්නේ ඔක්කොම පිටරටට. ඇඟලුම් කර්මාන්තේ ඒ වගේම අපි විදේශ රැකියාවලින් අපිට ලැබෙන ආදායම ලැබෙන්නේ පිටරටින්. ඉතින් මෙහෙම අපි වහගෙන මේක කුහකකමින් දේශපාලනය කරොත් සභාපතිතුමනි අපිට කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ. ඒ වගේම අපි කියනවා කර්මාන්ත පළවෙනියෙන්ම කර්මාන්ත 100ක්, ඊළඟට කර්මාන්ත 200ක්, අක්කර අපිට 800ක් විතර අපිට ලබා දෙන්න පුළුවන් නම් පළවෙනි අධීර වශයෙන් අපි එන දෙසැම්බර් මේකට යනවා අවුරුදු 5ක් විතර යනවා සාමාන්‍ය මේවා පටන් ගන්න. ඉඩම් ටික ගන්න, යටිතල පාසුකම් ටික දෙන්න, පාර හදන්න, ලයිට් ටික දෙන්න, ජලය දෙන්න. හැබැයි මගේ මැදිහත් වීම යටතේ අපේ ඒ වගේ නිලධාරීන්ගේ මැදිහත් වීම යටතේ BOI ගේ නිලධාරීන්ගේ මැදිහත් වීම යටතේ අපි එන දෙසැම්බර් වෙනකොට සභාපතිතුමනි මේ ව්‍යාපෘතිය පටන් ගන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ආදායමෙන් කොටසක් අපේ ආණ්ඩුවට ලැබෙනවා. සියලුම ඒ ආයෝජන ලැබෙන්නේ රෝජනා සමාගම ඉතාමත් තායිලන්තේ සුප්‍රකට දළදාතික නිෂ්පාදනයේ 10%ක් 6ක් තියෙනවා මේ වගේ කාර්මික වෙළඳ කලාප. ඒ අවස්ථාව අපිට ලැබලා දුන්නේ විශේෂයෙන්ම අපේ ලංකාවට තියෙන පැහැදීම සම්බන්ධයෙන්, ලංකාවේ තියෙන අපේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන්. මොකද තායිලන්තයේ තියෙන අස්ථාවරභාවයක්, ඒ තියෙන්නේ හමුදා පාලනයක්. එයින්ද අපිට ඒ අවස්ථාව ලැබුණේ ඉදිරි අනාගතය වෙනුවෙන් ලංකාවට ලැබිලා තියෙන, මම හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරන Human Develop Index එක ගරු සභාපතිතුමනි. මේ සඳහන් වන 2012දී අපි ඉන්නේ 2003දී 99යි, 2006දී 93, 2016දී 73 වන ස්ථානයට. ඔබතුමාලා අපි මේ කරපු විපර්යාසයෙන් යහපාලන ආණ්ඩුවෙන් අපි 2012 92යි, 2016 වෙනකොට අපි 73 වෙනි ස්ථානයට මේ රට විශේෂයෙන්ම අපි ගෙන්ලා තිනවා. ඒ වගේම S&P ratings වල negative තිබ්බ එක මේ වෙනකොට stable ලා තිනවා ජාත්‍යන්තර මිනුම් දඬු 90 ගරු සභාපතිතුමනි. විශාල ණයකන්දරාවක් ට්‍රිලියන 10ක්, බිලියන 10000ක්, බිලියන 2000ක් බාර දෙනකොට 2005දී අපිට බාර දෙනකොට බිලියන 10000ක ණයකන්දරාවක් බාර දුන්නා. මේවා අපි පියවන්න නම් මේ රටේ නිෂ්පාදන පටන් ගන්න නිකන් වෙන්නේ නැහැ. ජලදාතික නිෂ්පාදනයේ ප්‍රචාතයක් වශයෙන් 2005දී 34%ක් තිබ්බ අපේ ණයනේ. අපිට බාර දෙනකොට 2015දී ඒක 14%ට බැහැලා. මේක අපනර නැත්තම්, මේක නිෂ්පාදනය වෙන්නේ නැත්තම්, නිර්මාණය වෙන්නේ නැත්තම් බාණ්ඩ කොහෙන්ද අපිට ආදායම් එන්නේ? අපිට තෙල් නැහැ, අපිට රත්තරන් නැහැ, අපිට වෙන නිදි නැහැ පොළොවට. අපිට තියෙන මානව සම්පත් තියෙනවා, අපිට පිහිටීම තියෙනවා. මේ පිහිටීම අනුව ඇමතුමා සඳහන් කර ආකාරයට ගිවිසුම් පහක් අත්සන් කරනවා. බිලියන 4.5කට අපිට බදු රහිතව වෙළඳ පොලක් ලැබෙනවා ලංකාවවට. ඉන්දියාව, චීනය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව මේ ආදි වශයෙන් විශාල සංවර්ධනයක් කරා. මේ වෙනකොට ගරු සභාපති ඔබතුමාට මම කියන්න සන්තෝසයි, ඇඟලුම් කර්මාන්තයේ පමණක් GSP සාන ලැබුණාට පස්සේ 15%ක වර්ධනයක් තියෙනවා මේ පළවෙනි මාස 6. එහෙනම් ඔබතුමාට හිතා ගන්න පුළුවන් කතරම් වර්ධනයක් ඉදිරි අනාගතයේදී ලැබෙයිද කියලා. ඒක අපි අත් කරගන්නවා අනිවාර්යයෙන්ම. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි නලින් මන්තුමා සඳහන් කරා FDI සම්බන්ධයෙන්. ඔබතුමාට මං ඉදිරිපත් කරන්න රටවල් මම මේක සභාගත කරනවා මට වෙලාව නැති හින්දා ගරු සභාපතිතුමනි විශාල ප්‍රමාණයක් ඉන්දියාව ගත්තොත් මේක තියෙන්නේ US million dollars බිලියන එකහමාරක ප්‍රමාණයක් මේ අවුරුදු ගාණක් තිස්සේ එතුමා සඳහන් කරා කිසිම දෙයක් ලැබිලා නැහැ කියලා. බිලියන ගාණක ප්‍රමාණයක් අපේ රටට ලැබිලා තිනවා. ඒකෙන් තමයි අපිට බිලියන 11ක් අපනයන තිනවා. අපි බලාපොරොත්තු වෙන 2020 වෙනකොට ගරු සභාපතිතුමනි බිලියන 20 දක්වා මේක නම් වාගන්න. මේක අපිට කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන්නේ එතුමා කිව්ව අවුරුදු 20ක් අපි ආණ්ඩු කරේ නැහැ. අපිට අවස්ථාව ලැබුණේ නැහැ. අපිට ලැබුණු අවස්ථාවේ අපි අත්තිවාරම හරියට දාලා මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා කාර්මික වෙළඳ කලාප හම්බන්තොට අක්කර 3000 4000 වගේ ප්‍රමාණයක් මොණරාගල 7000ක් ඒ වගේම ගාල්ලේ 2000ක් මාතර 2000ක් කළුතර 2000ක් මහනුවරට තව 2000ක් 3000ක් ඒ වගේම කුරුණෑගලට අපි නලින් මන්තුමාල කිව්වා වගේ තව 2000ක් 3000ක් මේ ආදි වශයෙන් අවුරුදු අපි 4ක් 5ක් යනකොට ගරු සභාපතිතුමනි විශාල සංවර්ධනයක් කරා අපිට එළඹෙන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා ඒ වගේම LNG ටර්මිනල් දෙකක් ගෑස් පිරිපහදු දෙකක් සීනි පිරිපහදුවක් තෙල් පිරිපහදුවක් සිමෙන්ති කර්මාන්ත දෙකක් මේ ආදි වශයෙන් විශාල බිලියන අපිට 3.5ක 4ක වගේ ප්‍රමාණයක් අපිට ඩොලර් බිලියන අපිට ළඟා කර ගන්න පුළුවන් 2020 වෙද්දී ගරු සභාපතිතුමනි. එයින්ද හෙමින් අපි ගමන ආරම්භ කරන්නේ වැටෙන රටක් අපි අල්ලගත්තේ. ට්‍රිලියන 10ක ණයක් තියෙන රටක් එන්න එන්න වැඩි වෙනවා. ඊළඟ අවුරුද්දේ ගරු සභාපතිතුමනි අපේ ණය පොලී වාරිකය විතරක් බිලියන 2000යි. බිලියන 2000යි අපේ ණය පොලී වාරිකය හම්බන්තොටෙන් ආදායමක් නැහැ. මත්තල ගුවන්තොට වලින් ආදායමක් නැහැ. එයාලංකගේ පාඩුව බිලියන 450යි සූර්යවැව අපේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් අපිට කිසිම තාම ආදායමක් නැහැ නෙළුම් පොකුණෙන් ආදායමක් නැහැ නෙළුම් පහණෙන් ආදායමක් නැහැ කිසිමකින් ආදායමක් නැහැ විශාල මුදල් ප්‍රමාණයක් කන්දරාවක් යට කරලා තියෙනවා මහවැලි ඇඟලුම් කර්මාන්තය වගේ ව්‍යාපෘති නෙමෙයි අපි කරලා තියෙන්නේ කොමිස් මුදලට යට වෙලා විශාල ගොඩනැගිලි විශාල කොන්ක්‍රීට් කඳු ගැහුවා මිසක් ගරු සභාපතිතුමනි රටේ ආර්ථිකය ගැන හිතුවේ නැහැ ඉතින් විශාල කාර්යභාරයක් අපේ අමාත්‍යාංශයේ ඒ වගේම ඔබතුමාට අපි කියන්න සතුටුයි අපි කරපු කාර්යභාරයේ හින්දා අපේ ආණ්ඩුවට ලැබුණු ඒ ගරුත්වය නිසා අපිව හැඳින්වුවේ චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා. ඒ හින්දා යහපාලනය වෙනුවෙන් අද අගමැතිතුමා ගිහිල්ලා එතුමා සාක්ෂි දීලා ආවා ජනාධිපති කොමිසමට. ඒ කොමිසමෙන් එතුමා යන්න ඌමනාවක් තිබෙන්නේ නැහැ. හැබැයි එතුමාගේ කැමැත්තෙන් ගිහිල්ලා ඒ යහපාලනය අපි දේශපාලනය අයින් කරලා ආණ්ඩුවේ ආයතන වලින් කොමිසම් 9ක් ඇති කරලා තොරතුරු දැනගෙන පනත ඇති කරලා මේ කාර්යභාරය අපි පළවෙනි අවුරුද්දේ කරා ගරු සභාපතිතුමනි. විපාල විශාල විපර්යාසය දේශපාලන වශයෙන් අපි මේ රටේ ඇති කරා. ඒකේ ප්‍රතිඵලය තමයි ගරු සභාපතිතුමනි ඔබතුමාට අපි ඔබතුමාගේ ප්‍රදේශයට එනවා විශාල සංවර්ධන ව්‍යාපෘති අරගෙන. ඒකේ ප්‍රතිඵලය තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය ලක්ෂ 2000ක් අපි ඇමතුමා ඒ සම්බන්ධයෙන් සාක්ෂි දරනවා. ලක්ෂ 2000ක් තෑගි වශයෙන් ලංකාවේ අපේ ආර්ථික ප්‍රතිපත්ති හදන්න අපිට ලැබුණා. එහිදී ඒ අපි ඒ මුදල් පාවිච්චි කරලා ලංකාවේ මහාචාර්යවරු අනෙකුත් අපේ නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා මේ වෙනකොට අපි රටේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් පක්ෂවලට වෙනස් කරන්න බෑ ආණ්ඩුවට වෙනස් කරන්න බෑ අපි ඒ කාර්යභාරය මේ ඉතා සුළු කාලයක් තුල කරා ඒ විතරක් නෙමෙයි අපනයන අපේ ප්‍රතිපත්තිය දෙසැම්බර් වෙනකොට නැත්නම් ජනවාරි වෙනකොට ඒකත් අපි ලෝක වෙළඳ හවුලෙන් ලක්ෂ 2000ක ඒත් ආධාර තෑගි මේවා මෙහෙම නෙමෙයි සිදු වුනේ ඒක කර බලන්න ඇමතුමාගේ මගේ වැයශීෂය අරන් බලන්න අපි අමාත්‍යංශේ භාගයක් අපි වියදම් කරලා නැහැ අපි අපේ කාර්යාලවලට බඩු අරන් නැහැ අපි අපේ ආණ්ඩුවේ මුදල් වියදම් කරලා රට යන්නේ නැහැ. පුළුවන් තරම් ඉතාම සීමිත අවස්ථාව පමණයි. මම අපි අහන්නේ මේක අපි ආණ්ඩුවෙන් ගෙවන්න ඕනද අමාත්‍යංශයෙන් ගෙවන්න ඕනද කියලා අපිට යන්න කිව්වා. අමාත්‍යංශයෙන් ගෙවන්න එහෙනම් අයින් කරන්න කියලා කියනවා. පිට රටින් ගෙවනවා නම් අපි ඒකට ඉදිරිපත් වෙනවා. ඒ ආකාරයෙන් අපි කටයුතු කරන්නේ කරු සභාපතිතුමනි. ඒ වගේම නලින් මන්තුමක් වගේ හිටපු කලින් හිටපු ඇමතිවරු සම්බන්ධයෙන් එතුමා යම් යම් චෝදනා කරා. එක චෝදනාවක් පුළුවන් නම් අපිට කරන්න කියන්න අපේ අමාත්‍යංශයේ දරන කාලේ මම මට කතා කරන්න නම් මං ගෙනයි අපේ අමාත්‍යතුමායි ගෙනයි. මං ගැන මං කියන්නම් පුළුවන් නම් එක ආයෝජකයෙක්ට කියන්න චෝදනාවක් කියන්න අපි කරා කියලා සල්ලි ඉල්ලලා තිනවා මොනවද ඉල්ලලා තිනවා කියලා අපි අහන්නේ මෙච්චරයි ලංකාවට කොච්චරද ආදායම රැකියා ප්‍රමාණය කොච්චරද දියුණු තාක්ෂණය ගේන්න පුළුවන්ද මෙන්න මේ කාරණා විතරයි අපි ආයෝජකයන් අහන්නේ කරු සභාපතිතුමනි මොකද අපි වැඩ කරන්නේ අපි දේශපාලනට ආවේ මේ රටේ ඉදිරි ගමන සම්බන්ධ යමක් කරන්න අපිට කරගන්න නෙවෙයි අපිට ඒවා තියෙනවා අපි දෙමාපියන් ඒවා අපිට ලැබලා දීලා තියෙනවා ඒ හින්දා ඕනම තැනක අභියෝගයක් ඉදිරිපත් කරනවා අපිට ගහන මඩ අපිට ওই ගහන ඕන මඩක් අපි කාලා අර වතුර යට තිබු බැලුම් බෝලේ වගේ උඩට එනවා. ඒ හින්දා අපිට කිසිම දෙයක් මිල මුදල් සඳහා අපි කරන්නේ නැහැ. හැබැයි පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බැඳුම් කර නෙමෙයි ඕන මගුලකට අපි මුහුණ දෙනවා. ඒ හයිය අපිට තියෙනවා. ඒ පක්ෂය වෙනුවෙන් අපි කරන්නේ. ඒ කාරණේ සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍ර හෝ ඇලෝසියස් සම්බන්ධයෙන් අනුමත කරන්නේ නැහැ. මම හිටියනම් මං කියනවා එපා පත් කරන්න කියලා. පත් කරන අවස්ථාවෙත් මං කිව්වා කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එක මෙතන තියෙනවා කියලා. හැබැයි කරාට පස්සේ ඇති වෙන ඕනම ප්‍රතිවිපාකයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන මේ රටේ විශාල කාර්යභාරයක් කරපු පක්ෂයක් වෙනුවෙන් පෙනී හිටින්න මම සූදානම්. ඒ හින්දා අපිට මඩගායි වෙන 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 සමහරලාට තියෙන වෙන වෙන ඇංගල් එකක් තියෙන මේකේ. පෞද්ගලික ආයතන නාලික බිස්නස් වලට සමානට මේ කාර්යභාරය කරන්නේ. දේශපාලන වශයෙන් අපිට අපිව විනාශ කරන්න මේ කාර්යභාරය කරන්නේ. හැබැයි කරු සභාපතිතුමනි ඉදිරි අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය හරහා අපි ඒ වගේම සංවර්ධනය වෙනුවෙන් මේ රටේ අපි සංවර්ධනය 2020 වෙනකොට බලාපොරොත්තු වන අඩුම ගානේ 106 පන්නන්න ආර්ථික වර්ධන වේගයක් අත්කරගන්න. මේක කුඩා රටක්. අපිට මේක කරන්න පුළුවන්. අපිට මැලේසියාව, තායිලන්තය ඒ ගානට යන්න පුළුවන් අපිට අවුරුදු 7-8ක් යනකොට. අපි අවුරුදු 3යි පළවෙනි අවුරුදු 3 ඉල්ලන්නේ. මේ අවුරුදු 3 අපි සම්පූර්ණ වෙනකොට විශාල සංවර්ධනයක් මේ රටේ ජනතාවට අපි පෙන්නනවා. අපේ අපිට ෆෝක්ස්වැගන් ආයතනය ගැන කියනවා. ෆෝක්ස්වැගන් ආයතනයේ විශාල අකරතැබ්බයක් සිදු වුණා ලෝකේ. ඒ හින්දා අපිට අවස්ථාව ගිලී වුණා. ඒ හින්දා ජනතාව බලාගෙන ඉන්නවා අපි කළුතරින් පටන් ගන්නවා අපේ කාර්මික වෙළඳ කලාපේ අපි එන දෙසැම්බර් වෙනකොට ඇරලා. කොහොම හරි ඒක අපි අරනවා. අමාරු කාර්යභාරයක්. හැබැයි අපි ඒක කරනවා. ඒක අපේ පළවෙනි වැඩි මුරේ බවට පත් කරනවා. ඊට පස්සේ මොනරාගල ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ, ඊට පස්සේ හම්බන්තොට, කුරුණෑගල, නලින් මැතුමාලගේ ඒ ප්‍රදේශවලට මේවා ගේන්න අපිට කාලය අවශ්‍යයි ගරු සභාපතිතුමනි. ගහෙන් ගෙඩියනවා වගේ අපිට මේ රට එහෙම එකපාරට වෙනස් කරන්න බෑ. මැලේසියාව, ජපානය, තායිලන්තය මේවා එක දවසේ වෙනස් වුන්නේ නෑ. ඒ කාලේ පටන් ගත්ත අපේ නායකවරු ප්‍රේමදාස මහත්තයලා, ගාමිණී දිසානායක ලලිත් අතුලමල හිටියා නම් අද මේක මැලේසියාව. උපාලි විජේවර්ධන මහත්තයා ෆියට් කාර් එක, මැස්ඩා එක, යුනික් රේඩියෝ එක පටන් ගත්තේ ඒ කාලේ. මැලේසියාව හිතලවත් නෑ. තායිලන්තය හිතලවත් නෑ. හැබැයි අවුරුදු 20ක් අපිට ආණ්ඩු කරන්න දුන්නේ ප්‍රභාකරන් කියන ඒ නරුමයා. අපේ නායකයෝ නමයක් මැරුවා. හැම ඡන්දයක්ම තීන්දුව කරේ 94 ඉඳලා ඒ පුද්ගලයා. ඒ හින්දා අපිට ඒ අවස්ථාව රටට අවස්ථාව ගිලිුණා, අපේ පක්ෂයට අවස්ථාව ගිලිුණා. ඒ හින්දා කරු සභාපතිතුමනි ඒ කාර්යභාරය අපි හරියට ඉටු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ අධිකරණ අමාත්‍ය සම්බන්ධයෙන් වචනයකුත් මට කොච්චරලා තියෙනවද? අධිකරණ අමාත්‍යයන් සම්බන්ධයෙන් කතා කරමින් ඉඳ මගේ නීතිජ්ජ වෘත්තිය මට මේ අවස්ථාව ලැබුණේ මේ වෘත්තියෙන් හින්දා. කොළඹට ඇවිල්ලා නීතිජ්ජ වෘත්තියට මම එළඹිලා විශාල මං හිතන්නේ සහයෝගයක් මට අපේ ජනාධිපති නීතිජ්ජවරුන්ගෙන්, මගේ සගයන්ගෙන්, ඒ වගේම මේ වෘත්තියෙන් මට විශාල ගැම්මක්, ඒ වගේම හොඳ පරිණතභාවයක් ලැබුණා ගරු සභාපතිතුමනි. ඒ හින්දා මම මගේ මේ වෘත්තියට ගරු කරනවා. ඒ වගේම වෘත්තියේ ඉන්න සියලුම අපේ ඇමතුමිය, නියෝජ්‍ය ඇමතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය, නඩුකාරවරු, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව අපිට අඩුපාඩු හොයන්න පුළුවන් ගරු සභාපතිතුමනි. ඒ වුණ සාපේක්ෂ වශයෙන් ගත්තොත් අපේ අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා අනර්ග සේවයක් කරනවා. ආසියාව අනෙකුත් රටවල් එක ගත්තොත් මේක අංග සම්පූර්ණ නැහැ කියලා මාත් පිළිගන්නවා. මේක අංග සම්පූර්ණ කරන්න පුළුවන්. දියුණුවත් සමග පඩි වැඩි කිරීම අපි අනිවාර්යයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට, නඩුකාරවරුන්ට අනිවාර්යයෙන්ම පඩි වැඩි කරලා හොඳ සේවාවක් ලබා දෙන්න ඒ අගයක් අපි යම් කිසි ආකාරයෙන් දෙන්න ඕනේ ගරු සභාපතිතුමනි. මම දන්නවා මේක අපි දියුණු වෙමින් පවතින රටක්. අපිට විශාල ආකාරයේ මුදල් වෙන් කිරීම කරන්න බැරුව ඇති. හැබැයි මේ අංශ දෙකට විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම විනිසුරුවරුන්ට, ඒ වගේම ඊට අදාළ අනිකුත් නිලධාරීන්ට අපි මම හිතන්නේ අනිවාර්යයෙන්ම හොඳ පඩියක් ගෙවිය යුතුයි අපිට සේවාවක් ලබා ගන්න. ඒ වගේම අපි සූතිවන්ත වෙනවා අඩුපාඩු තිබ්බත් නීතිපති දෙපාර්තමේන්තුව අපිටත් පහර වදින ඇති. සමහරවිට දේශපාලන වශයෙන් මම දැක්කා අපේ නම් ප්‍රසිද්ධ කරලා තියෙනවා. අපිව කැඳවලත් නැහැ කොමිසමට. අපිට විශේෂම අවබෝධය ලබා ගන්න බැඳුම් කර කියන එක අපිට ජර්මන් වගේ ගරු සභාපතිතුමනි නිදගත්තර පස්සේ ප්‍රසන්න ජයවර්ධන මහත්තයා කියනවා එතුමාට මාස පහක් ගියා. එතුමා බැංකුව කවුරුදු මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා. එතුමා බැංකුව කවුරුදු 20ක් විතර හිටියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක් වශයෙන් HSBC බැංකුවේ. එතුමා නීතිඥ වෘත්තියේ සිටියා අවුරුදු ගාණක්. එතුමා කියනවා එතුමාට මේක තේරුම් ගන්නත් මාස පහක් ගියා කියලා. එතකොට කරු සභාපතිතුමනි අපිට මේක තිබ්බ ඉතා සුළු කාලයක් තුළ අපිට පුළුවන් එක්කෙනට කතා කරලා මේ අපිට අවබෝධය ලබා ගන්න සිදු වුණා කරු සභාපතිතුමනි. නැත්තම් අපිට මේ තුට්ටු දෙකේ ඩීල් දාන්න මේ කාටවත් කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට බැඳුම් කර මගුලක් අවශ්‍යද? අපිට හම්බ කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් කරු සභාපතිතුමනි කතා කරන්න අපි කතා කරේ ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න, තොරතුරු ලබා ගන්න. අපිට තිබ්බේ නැහැ අර්ජුන මහේන්ද්‍රන්ද, ඇලෝසියස්ද කවුද කියන එක නෙමෙයි වැදගත් උනේ. කොමිසමෙන් පස්සේ තීන්දුව දුන්නට පස්සේ එක දවසක් අපි මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් කාටවත් කරලත් නැහැ. අපිට කරන්න අවශ්‍යකුත් නැහැ. අපිට යම්කිසි ඇඳුරුම්කමක් තියෙනවා නම් කරු සභාපති අපි මහදන නියුක්තෝ. අපිට කතා කරන්නයි තියෙනවා. ඒ වගේ මම දැක හඳුන්නේත් මන්තුමා කෝප්ස් කමිටුවේ සභාපති වශයෙන් එතුමා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව කතා කරනවා. අර්ජුන ඇලෝසියස් චූදිතෙක් කියලා කිව්වා. බැඳුම් කර කොමිසමේ කියනවා අර්ජුන ඇලෝසියස් චූදිතෙක් නෙමෙයි කියලා. ඒ විරෝධය ඉදිරිපත් කරපුවාම එතුමාට විරුද්ධව එතුමාට බල කරන්න බෑ කියලා සාක්ෂි දෙන්න. එතකොට දප්පුල මහත්මයා කියන එතුමා චූදිතයෙක් නෙමෙයි හින්දා පුළුවන් කියලා එතුමාට. එතකොට එතුමා එතන චූදිතයෙක් නෙමෙයි. හෝප් කමිටුවේ අපිට පෞද්ගලික පුරවැසියෝ ගෙනල්ලා අපිට ඒ ප්‍රශ්න කිරීමේ අයිතියක් නැහැ ගරු සභාපතිතුමනි. අපිට තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්. ඒ හින්දා කෝප් කමිටුවට චූදිතයෝ කරන්න අයිතිවාසිකමකුත් නැහැ කාවත්. අපිට එහෙම අපිට බලතල නැහැ. අපිට මැන්ඩේට් එකක් නැහැ කෝප් කමිටුවේ එහෙම. ඒ හින්දා මේක අඩුම ගානේ මේකේ නීත්‍යානුකූලභාවය අපි දැනගන්න ඕනේ. කෝප් කමිටුවේ තියෙන නීත්‍යානුකූලභාවය මොකක්ද කියලා. රාජ්‍ය නිලධාරීන් කැඳවන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට යම් කිසි ආකාරයක ඩෙක්ලරේෂන් එකක් අපිට දෙන්න පුළුවන්. මතයක් දෙන්න පුළුවන්. ෆැක්ට් ෆයින්ඩින් මේක ෆැක්ට් ෆයින්ඩින් එකක්. කෝප් කමිටුවේ සිදු වෙන්නේ. මේක නඩු වහන්න බෑ අපිට. අපිට එහෙම සම්පත් නැහැ. අපිට එහෙම වපසරියක් නැහැ. ඒ හින්දා කරු සභාපතිතුමනි ඉතා කරුණාවෙන් ඉල්ලා හිටනවා. මම දන්නේ නැහැ මොකට අපේ නම් ප්‍රසිද්ධ කරලා අපිට මඩ ගහන්නේ මේකේ අමුතු මොකක් හරි විනෝදයක් ලැබුවද කියලා. එහෙමනම් අපිව කොමිසමට අඬ ගහන්න ඕනේ. අපෙන් අහන්න ඕනේ මොනවද කතා කරේ මොනවද කරේ. තියෙන අයිතිවාසිකම් මොනවද? නීත්‍යානුකූල අපිට එහෙම බාධාවත් තියෙනවද? මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් නැතුව කරු සභාපතිතුමනි කොමිසම අවසන් කරලා අපිට මඩ පහරක් ගහගෙන යනවා. ඒයින්ද ඒ සම්බන්ධයෙන් අපි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලා හිටනවා. වැඩක් තියෙන වැඩක් කරන්න, වැඩක් තියෙන දෙයක් කරන්න, කාටවත් මඩ ගහන්න දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන්න එපා. ඔව් ඔක්කොම දේශපාලන ගුණ්ඩු. අපි දැන් එනකොට මම කිව්වා මාසෙකට කලින් කිව්වා මේ වගේ ඩැමේජ් එකක් කරන් තමයි මේ ඡන්දයක් ලඟල එන්නේ කියලා. ඒයින්ද කරු සභාපති තා කරුණාවෙන් ඉල්ලා හිටනවා. හොඳ මහත්තුරු ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒ වගේම නඩුකාරතුමන්ලා හොඳ මහත්තුරු ඉන්නේ දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන්න එපා කියලා අපි ඉල්ලා හිටනවා. ඒ වගේම කරු සභාපතිතුමනි අපේ අමාත්‍යාංශය තුලින් ඇමතිතුමාටත් අපේ ලේකම්තුමියටත් BOI එකේ සියලුම ඒ වගේම EDB එකේ සියලුම නිලධාරීන්ටත් අපි අමාත්‍යාංශ සියලුම නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. විශාල කාර්යභාරයක් අපි පෙවුන් නැති වුණත් විශාල කාර්යභාරයක් අපේ අමාත්‍යාංශයෙන් කරනවා. ඒ ප්‍රතිඵල බලන්න පුළුවන් අපේ 2020 දී. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.